අයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති පින්වත් ඔබට. අඳුර විනිවිද දකින්නට, අඳුරෙන් ආලෝකයටත්, ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන්නටත්, නොවේසේනම් සත්‍ය අවබෝධ කරගන්නට ඔබට මඟ පෙන්වන්නට අදත් අපි සූදානම් සත්‍ය අවලෝකනයේ වැඩසටහන තුළින්. ඔබ දන්නවා සෑම මාසකම දෙවන සහ සිව්වන සෙනසුරාදා දවසේදී ඔබට රාත්‍රී 9ට සත්‍ය අවලෝකන වැඩසටහන නරඹන්නට හැකියාව තිබෙනවා. නැවත විකාශයන් ලෙසින් ඉන් අනතුරුව දවසේ නොවේසේනම් ඉරිදා දවසේදී අලුයම 3ටත් උදෑසන 11:30ටත් සත්‍ය අවලෝකන වැඩසටහන සමගින් අපි ඔබ හමුවට පැමිණෙනවා. ඉතින් අද 2015 වර්ෂයේ මැයි මාසයේ 9වනදා සෙනසුරාදා දවසේ සත්‍ය අවලෝකන වැඩසටහනයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. පසුගිය සතිය අපිට විශේ෷ සතියක් වුණා. විශේෂයෙන්ම තුන්ලුවක් නිවාසනහලු අපේ අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයේ යෙදුන වෙසක් පුර පසළොස්වක පොහෝදා සහ ඒ වෙසක් සතිය පසුගිය සතියට යෙදී තිබුණා. ඒ පිළිබඳවත් ඒ වගේම වර්තමානයේදී සමාජයේ කතාබහට ලක්වන සහ පෘථග්ජන අපි ව්‍යාකූලත්වයට පත් කරන මාතෘකාවක් පිළිබඳව තමයි අපි අද කතාබහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ශ්‍රද්ධාව, භක්තිය සහ විශ්වාසය. මේ වචන තුන ඇසු පමණින්ම ඔබට සිතේවි මේ ඉතාමත් ඔබට වැදගත් වන කතිකාවතක් වග. ඉතින් ඒ නිසා වෙනුයි අපි අදහස් කළේ මේ පිළිබඳව මේ වෙසක් කාල සමයේදී සාකච්ඡා කරන්නට. අද මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අපිත් සමගින් වැඩසටහනට බොහොමත්ම ගෞරවයෙන් වැඩම කරවන්නට යෙදුණා බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධමදසී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජනීය දොළොස්වල උදිත දීර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේව දොහොත් මුදුන් දීලා සාදුනාද පවත්වා පිළිගන්නවා. සාදු සාදු සාදු. ඒ වගේම වැඩසටහනේ ගිහි සම්පත්දායකත්වයේ ලබා දෙමින් අපත් සමග අදත් සහසම්බන්ධ වෙනවා බෞද්ධ මාධ්‍ය ජාලයත් සමග නිරන්තරයෙන්ම සමීපව එක්ව කටයුතු කරන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති අධ්‍යයන මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමන් අපි ආදරණීයව ඉතාමත්ම ගෞරවයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා.
ආයිබෝන්.
අපි වැඩසටහන ආරම්භයේදීම සඳහන් කළ අද අපි සාකච්ඡාවට බඳුන් කරන මාතෘකාව පිළිබඳව එතමයි ශ්‍රද්ධාව, භක්තිය සහ විශ්වාසය. අපි හැමෝටම මම කැමති කතිකාවතට ප්‍රේෂ්ඨවන්ට ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව දැනගන්නට මේ ශ්‍රද්ධාව, භක්තිය, විශ්වාසය මේ තුනෙහි නියමාර්ථය කුමක්ද? මේවා එකිනෙකට සම්බන්ධද, සමානද, වෙනස්කම් තිබේ නම් මේ මොනවද කියනවද? අවසරයි.
සෑම දිනාටම උතුම් තෙරුවන් සරණයි. අද අපි සත්‍ය අවලෝකණය තුලින් සාකච්ඡා කරන්නේ සද්ධාව, භක්තිය සහ විශ්වාසය කියන මේ වචන තුන පිළිබඳව. ඇත්තටම මේවට නොඑක් දෙනා නොඑක් අර්ථකථන ඉදිරිපත් කරන වචන. යම් තරමක් දුරට මේවට සාධාරණ තේරුමක් දෙමින් සාසනික විවහාරේ මේව භාවිතා කරන හැටි තමයි මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් සද්ධාව කියන වචනේ තේරුම අදහනවා කියන එක. අදහනවා, ඊළඟ විශ්වාස කරනවා. මේ තේරුම් දෙකම සද්ධාව කියන වචනේ තුලත් තියෙනවා. බුදුදහමේ සද්ධාව කියලා කිව්වහම කාරණා දෙකක් විශේෂයෙන් ඉස්මතු කරලා දක්වන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නය අදහනවා. නැත්නම් ත්‍රිවිධ රත්නය විශ්වාස කරනවා. ඒකෙදි නිකම්ම අදහනවා, විශ්වාස කරනවම නෙමෙයි, හොඳ අවබෝධයකින් යුතුව කරුණු සහිතව දැනගෙන අදහනවා, විශ්වාස කරනවා. ඔය සංයුත්ත නිකායේ තියෙනවා යසෙත් ඉතාම වටින දේශනාවක් පරිවී මන්සන කියලා. ඒක පටිච්ච සමුප්පාදය ගැන බොහොම ලස්සන විස්තරයක් සඳහන් වෙන දේශනාවක්. ඒ දේශනාවේ අන්තිමට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන වචන ටිකක් කියනවා. ඒක මේ සද්ධාව ඇති කර ගන්න කැමැති සත්පුරුෂයින්ට පාලියනුත් එක්කම කටපාඩම් කරලා තියාගන්න තරම් වටින ලස්සන වචන. උන්වහන්සේ කියනවා මෙහෙම, සද්දහත. සද්දහත කියන්නේ අදහව්. අධිමුච්ඡත. අධිමුච්ඡත කියන්නේ බැස ගනිව්. ඊළඟට නික්ඛංකා එත්ත භෝත. ඒ කියන්නේ මේ ගැන සැක නොකරව කියලා. එතෙන්දී කතා කරන්නේ පටිච්ච සමුප්පාදය ගැන. උන්වහන්සේ කියනවා පටිච්ච සමුප්පාදය අදහන්න. ඒක ගැන සැක කරන්න එපා. ඒ වගේම ඒක ගැන විචිකිච්ඡාවක් ඇති කරගන්න එපා. මේ ගැන නිසැකවන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් බුදුදහමේ තියෙන සද්ධාව අර යම්කිසි අවබෝධයක් ලබාගෙන ධර්මයේ තුලින් ඒ ලබාගත් අවබෝධය අදහන, විශ්වාස කරන, ඒ කියන්නේ සැක නොකරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. හැබැයි විශේෂයෙන් එහිදී සිහිපත් කළ යුතුමයි ඒ තමයි ධර්මයේ නමින් මොනවා හරි දෙයක් අහලා ඒක අදහලා ඒක විශ්වාස කළා ඒ කියන්නේ සැක නොකර ඉඳලා හරියන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේම වදාලා ඔබට යමක් අහන්න ලැබෙනවා නම් ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ ඒක පිළිගන්න එපා. ඊට පස්සේ උන්වහන්සේ කියන කුමක්ද කරන්න ඕනේ? සූත්‍රයෙහිලා බහා බැලිය යුතුය. ඒ කියන්නේ සූත්‍ර දේශනාවල තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ කාලේ හැබැයි සූත්‍ර කියන කොටසටම තමයි අභිධර්මය කියන කොටසත් ඇතුළත් වෙලා තිබුණේ. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. කුද්දක නිකාය තුලම තමයි අභිධර්මය සංග්‍රහ වෙලා තිබ්බේ කල. ඊට පස්සේ කියනවා ඉතින් අන්නේ ඒ ප්‍රකාශයනු මම මේ කියපු කාරණාව අනුව සූත්‍රේලා බහා බලන්න කිව්වේ සූත්‍ර පිටකය තුල විනේ නැ අභිධර්ම පිටකය තුල තියෙයිද කියලා හොයලා බලන්න ඕනේ පිළිගන්න ඉස්සෙල්ලා. ඊළඟට විනය හා සසඳා බැලිය යුතුය. විනේලා බහා බැලිය යුතු කිව්වේ නැ විනය ඔක්කොම කියලා නැහැ. අර කියපු දේවල් විනයට සසඳලා බලන්න ඕනි. ඒහා සමානයි නම් ඒක තේරුම් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කවුරුත් දන්නවා ඔය ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට එහෙම ගිලන්පස පූජ කරනවා. ගිලන්පස පූජ කරනකොට අද කාලේ ගොඩක් අය පළතුරු යුෂ වර්ග පූජ කරනවා. ඒක වැරද්දක් නෑ. නමුත් මේ පළතුරු යුෂ වර්ගවල තියෙන පූජ කරන්න හොඳ ඒවයි නැති ඒවයි. ඒ නැති ඒවා තමයි මේ පැපොල් වර්ග සහ සියලු ලබු වර්ග. ගස් වලින් හැදෙන සහ වැල් වල හැදෙන සියලු ලබු වර්ග. ඊළඟට අන්නාසි. ඊළඟට කොමඩු යුස. ඊළඟ මේ හවස් කාලේ පූජ කරන්න හොඳ නැති ඒවා මං කියන්නේ. ඊළඟට පොල්, තැඹිලි, වැල, වරකා. ඊළඟට යසිත් දන්නව ඇති අර තියෙනවා පැණි කැකිරි කියලා හඳුන්වන වර්ගයක්. අර කොමඩු වගේම සුදු පාට ඒවා, නමුත් පැණි රස නැහැ. පැණිත් එක්ක සීනිත් එක්ක සීනි කැකිරි කියලා සමහර අය කියනවා. පත්තක්ක කියන නම පැරණි සිංහලයකට භාවිතා කළක් තියෙනවා. කොමඩු වලට වර්තමාන පත්තක්ක කියන නම භාවිතා කරනවා. අන්න ඒවා. ඔය වගේ පළතුරු වර්ග කීපයක් උන්වහන්සේ නම් කළා. මේවා සුදුසු නෑ. එය විකාල භෝජනයට අයිති කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මීට අමතරව ගත්තහම දොඩම් ගෙඩියකට වඩා ලොකු පළතුරු නුසුදුසුයි කියලා. ඊට වඩා ගොඩාක් ලොකු ගෙඩි තියෙන ඒවා ඒවත් සුදුසු නෑ කියලා. අන විනය හා සසඳනවා කියන්නේ ඒකයි. ඒතර පළතුරු ගෙඩියක් ගත්තහම අපිට අරාට අරාටෙන් එකක් නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කැප එකක් වුණත් ඊට වඩා ලොකු වෙන පළතුරක් හෝ ලොකු වර්ගයක් නම් අර දොඩම් වලට වඩා ලොකුයි නම් ඒක අපිට අයින් කරන්න පුළුවන්. ඒක විනය හා සසඳා බැලිය යුතුයි කියන්නේ. අන්න එහෙම යම් කිසි දෙයක් ධර්මයේ බහා බලලා, කියන්නේ ධර්මයේ තියෙනවද කියලා පරීක්ෂා කරලා විනය හා සසඳා බලලා ඒ දෙකටම ගැලපෙනවා නම් තමයි සද්ධාව ඇති කරගන්න ඕනි, විශ්වාස කරන්න ඕනි, සැක කරන්නේ නැතුව ඉන්නට ඕනි. සාමාන්‍යයෙන් භක්තිය කියන වචනේ අපේ සාකච්ඡාවට අද ගැනෙනවා. භක්තිය කියන වචනේ සද්ධාව කියන වචනෙට ගොඩක් සම්බන්ධයි. නමුත් අපි සාමාන්‍ය ලෝකේ භක්තිය කියලා කතා කරන්නේ ඒක නෙමෙයි. එතෙන්දී අපි භක්තිය කියලා කතා කරන්නේ යම්කිසි අදෘශ්‍යමාන වූ කෙනෙක් හෝ දෙයක් හෝ විශ්වාස කරනවා, තමන්ගේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන කෙනෙක් හෝ දෙයක් විශ්වාස කරනවා. ඒක ඇති වෙච්ච හැටි පවා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර සාමාන්‍ය හිතුවලු මේ පුටුවක් ඇඳක් වගේ දෙයක් ගත්තහම ඒව හැදුවේ කවුද කියලා. ඉතින් ඒව හදපු කෙනෙක් දකින්න ලැබුණා. ඊළඟට ගෙවල් දොරවල් හදපු අය දකින්න ලැබුණා. ඊට පස්සේ මිනිස්සුන්ට හිතුණ එහෙනම් මේ ඇල දොළ ගංගා ලස්සන කඳු හෙල් බෑවුම් මේව හදපු කවුරු හරි කෙනෙක් ඇතේ. එයා කොහෙද ඉන්නේ? හොයලා බැලුවා. මිනිස් පියස තුල දැකගන්න අහන්න ලැබුණේ නෑ. එයාලා හිතුවා එහෙනම් එබඳු කෙනෙක් වෙනත් ලෝකයක ඇති කියලා. ඒව හදපු කෙනෙක්. ඊළඟට විස්මිත නිර්මාණයක් වන විශ්වයේ තියෙන මිනිසාගේ සත්වයාගේ නිර්මාණය කරන්න ඇත්තෙත් ඔහු විසුණුයි කියලා තීරණය කළා. මම පසුව ඉදිරියේදී පැහැදිලි කරන්නම්. තවදුරටත් මේ මැවීම් සංකල්පය මත භක්තිය ඇති උනේ කොහොමද කියන කාරණාව ඉදිරියේදී විස්තර කරන්නම්. ඒක බුදුරජාන් වහන්සේ බොහෝම ලස්සනට කියලා තියෙනවා. මැවීම් සංකල්පය මත අපේ භක්තිය ඇති උනේ කොහොමද කියලා. ඊළඟ විශ්වාසය. විශ්වාසය කිව්වහම යසිතතර සද්ධාව භක්තිය විශ්වාස මේ තුනේම මම මුලින්මත් කිව්ව එකම සමාන අර්ථයක් තියෙනවා කියලා. නමුත් මෙතෙන්දි මම විශ්වාසය කියන එක පැහැදිලි කරලා දෙන්නේ සමහර අය ඉන්නවා යම්කිසි හරියට කරුණු දැනගන්න නැතුව නැති දෙයක් විශ්වාස කරනවා ආගමක් විදිහට, දර්ශනයක් විදිහට. ගොඩක් ඒ විශ්වාසය ඇති වෙලා තියෙන්නේ එක්තැනක බුදුරජාන් වහන්සේ කියන එක හැම තැනටම උචිත නෑ. නමුත් උන්වහන්සේ එක දවසක් කියනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තද්දිතා කියලා. ඒ කියන්නේ බයටපත් වෙච්ච මිනිස්සු තමයි මේ ගස් ගල් පර්වත නොපෙනෙන දෙවිවරු අදහන්නේ විශ්වාස කරන්න කියලා උන්වහන්සේ වදාලා. ඉතින් දුකටපත් වුණාම පිහිටක් හොයන් යන අය අර එල්ලෙන්ඩ ගඟේ ගහගෙන යනවා එල්ලෙන්ඩ ප්‍රබල ශක්තිමත් එකක් නැති කාලවල සමහර අය ඉතුරු ගස් වැනි දේවල්වත් එල්ලිලා තියෙනවා. නමුත් හොඳ ශක්තිමත් එල්ලෙන්ඩ දෙයක් තියෙද්දිත් සමහර අඥානයින් ඉතුරු ගස් අල්ල ගන්නවා. ඔව්.
අපි හඳුරන්නේ ඔපෙන්සේ මේ මාතෘකාව ශ්‍රද්ධාව භක්තිය සහ විශ්වාසය කියන දේ පිළිබඳව ඊටමත් මනමින් අපිට පැහැදිලි කර දෙන්නට දුන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අනුව මා බලාපොරොත්තු වෙනවා තවත් මේ අද වර්තමානයේ කතා බහට ලක්වන ගැටලු කීපයක් පිළිබඳව ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට. ඒ අතරතුරේදී මම කැමති මහාචාර්යතුමාගෙන් දැන කියා ගන්නට මහාචාර්යතුමනි දැන් මේ ශ්‍රද්ධාව අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ ශ්‍රද්ධාව කියන්නේ මන අවබෝධයෙන් යුතු ඇදහිම කියන දේ කියලා. දැන් පසුගිය සතිය අපිට හඳුනන්න පුළුවන් වෙසක් සතිය. වෙසක් සතියේදී අපේ ජනතාව බොහෝ දෙනා විවිධ ආකාරයට සමරන්නට කටයුතු කළා. ආමිෂයෙන් වගේම ප්‍රතිපත්තියෙන් විශේෂයෙන්ම දන්සල් තොරන් වෙසක් පහන් කූඩු වැනිදේ නිර්මාණය කරමින් සංවිධානය කරමින් මේ වෙසක් මංගල්‍යයේ සමරන්නට කටයුතු කළා. නමුත් ඇතැම් දෙනාගේ ක්‍රියාකලාප දෙස බැලීමේදී අපිට හිතෙනවා ඔවුන් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට සහ ධර්මයේ සඳහන් වෙන ආකාරයට මේ මන අවබෝධයෙන් යුක්තවද මේ දේවල් කරන්නේ කියන දේ පිළිබඳව ඔබතුමාගේ අදහසේ පිළිබඳව.
ඔව් යසිත, ඒක මම හිතන්නේ අද කාලෙට ගැලපෙන හොඳ ප්‍රශ්නයක්. මේ අපි ශ්‍රද්ධාව කියනකොට අපි ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කළා මේක අවබෝධයෙන් එන්න ඕන එකක් කියන එක. ඒ වුණාට ඉතින් අපිට දැන් අමතක කරන්න බෑ අපි සාමාන්‍ය සමාජය ගත්තාම එක එක මට්ටමේ අවබෝධ තියෙනවා. ඒකට අර තමන්ට වැටහෙන මට්ටමින් තමයි ඒගොල්ලෝ බොහෝ විට හොඳයි කියලා හිතන දේවල් කරන්න පෙළඹෙනවා. ඉතින් මේ ඔය දන්සල් ගැන මටත් බොහොම අත්දැකීම් ලැබුණා. මොකද මම ඒ වෙසක් සතිය අනුරාධපුරේ කොළඹ අනුරාධපුරේ ආපහු කොළඹ මාර්ගයේ එනකොට ගොඩාක් තැන්වල ඉතින් අපිට අත්දකින්න ලැබුණා එක එක දේවල්. හැබැයි සමස්තයක් වශයෙන් ඉතින් ඒවට සහභාගී වුණ අය අර වෙනදට වඩා බොහොම උනන්දුවකින් ගෞරවයකින් වගේ ඒ දේ කරන බව පේන්න තිබුණා. ඒක හොඳයි. මොකද ඒ මොන දේ කළත් ඒක පිනක් සිද්ධ වෙන විදිහට කුසලයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙන විදිහ අවබෝධකින්. මොකද අපිට දැන් මීට අද මං හිතනවා ඒ වගේ නැතුව ඇති කියලා වසර කීපයකට පෙර සමහර වෙලාවට ඔය දන්සල් කියලා හදන දේවල් වලට සුදුසු නැති දේවලුත් මිශ්‍ර වෙන අවස්ථා අහන්න ලැබිලා තිබුණා. ඉතින් මේ සැරේ මම දැකපු තැන්වල ඒක බොහොම පිරිසිදුවට උනන්දුවෙන් ඒ වගේ දේවල් කරනවා. මොකද එතකොට ඒක පිනක් වෙනවා. තමන් ඒක තව කෙනෙකුට, ඒ කියන්නේ මේක මං පරිහරණය කළොත් මොන වගේද ඊටත් වඩා හොඳට තව කෙනෙකුට මේක දෙන්න ඕන වගේ අදහසකින් ඒ වගේ සිද්ධි තිබුණා. එතකොට අපි මෙතන අර අවබෝධය කියන එක, ඉතින් අපි සමහර විට සමහරු මේක නොදන්නව නම් එතන ඉන්න දන්න කෙනෙක් හරි ඒ වගේ අනිත් අයව දැනුවත් කරනවා නම් මේ විදිහට මේ දේ සිද්ධ වුණොත් හොඳයි කියන එක. දැන් අපිට එහෙම කරද්දී සමහර විට අත්දකින්න ලැබුණ අපහසුකම් අපේ හැමදුරනේ සමහර විට අර මේ ට්‍රැෆික් වාහන තදබදය. දැන් ඒ තැන්වල සමහර වෙලාවට අර ඒක නවත්තන අයගෙත් නොසැලකිල්ල සමහර විට පාර අවහිර වෙන විදිහට එක වාහනයක් නැවතුහම් අනිත් අයත් එතන හිර වෙලා ඉන්නවා කියන එක ගැන හිතන්නේ. ඉතින් ඒක සංවිධානය කරපු සමහර තැන්වල නම් ඒගොල්ලොම කියනවා අයින් කරලා නවත්තන්න යන ඒවට ඉඩ දෙනවා. ඒ වගේ මොකද අර සමහර තැන්වල දැන් මේ බලෙන්ම නවත්තලා මේක ගන්නම ඕන මොන හරි බොන්න දෙනවා නම් බීලම යන්න ඕන ඒ වගේ මට්ටමින් නිකන් බල කරන මට්ටමකත්. හැබැයි දැන් මං කිව්වේ මේ සැරේ ඒ වගේ තත්ත්ව ගොඩක් අඩුයි. ඉස්සර නම් පාරට පැනලා වාහන බලෙන් නවත්තලා ඒ වගේ අවස්ථා තිබුණා. දැන් ඒ හුඟා දුරට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දි තේරුම් ගන්න තියෙන්නේ අපි යමක් කරනකොට තව කෙනෙකුට මේක අවහිරයක් වෙනවද, බාධාවක් වෙනවද, සිත් ඇවුලකටපත් වෙනවද? මොකද එහෙම දෙයක් කළොත් අනිවාර්යෙන් ඒක අකුසල ගණයට වැටෙන්නේ. මොකද අපි පිනක් ගත්තත් ඒක තමනුත් සතුටු වෙන්න ඕන, අනිනුත් සතුටු වෙන්න ඕන. ওই දෙකම යෙදුනොත් ඒක ගොඩක් හොඳ වෙනවා. ඉතින් මේ පැත්තෙනුත් සාමාන්‍ය මූලික දැනුමක් තියෙන කෙනෙකුට ඒ මට්ටමින් තේරුම් ගන්න පුළුවන් මේකෙන් තව කෙනෙකුට අපහසුතාවය සිද්ධ වෙනවද. එහෙම නොවන විදිහේ දෙයක් ඊළඟට තව කෙනෙකුට මේකෙන් උදව්වක් වෙනවද. ඒ වගේ මට්ටමකින් එතකොට ඒක ධර්මයට අදාළ වෙනවා. ඉතින් ඊටත් වඩා ඇත්තටම කරන්න ඕන දැන් ඔබතුමා අර වැඩසටහන ආරම්භයේදීම කිව්වා අපි මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල. එතකොට අපිට විශේෂයෙන් ගන්න ඕන බුද්ධත්වයේ ලැබපු මාසයේ මේ සතිය. එතකොට ඒ වගේ දවසක අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොනවද කියන පැත්තට වැඩිපුර බර වෙලා මේ ගැන ක්‍රියා කරන එක තමයි බොහොම වටිනවා කියලා මං හිතන්නේ. ඉතින් එතෙන්දී අර ධර්මාවබෝධයේ පැත්තෙන් එන ශ්‍රද්ධාව හුඟක් වටිනවා. මොකද බුද්ධ දේශනාවල හුඟක් තැන්වල කියවෙන වචනයක් ඔය ශ්‍රද්ධාව කියන එක. දැන් අපේ හාමුදුරුවෝ විස්තර කරයි මං හිතන්නේ දැන් ශ්‍රද්ධා ධනං කියනවා. මේක ධනයක්. ඒ කියන්නේ රැස් කරගන්න හොඳ වටින ධනයක් විදිහට ගන්නවා. සද්දා දනං සීල දනං ඒ විදිහට එනවා. ඊළඟට මේ මාර්ගයට කෙනෙක් අවතීර්ණ වෙන්න අවශ්‍යම දෙයක් සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියලා. මේ පංච ඉන්ද්‍රිය පංච බල ගැන කතා කරද්දී ඒ වර්ධනය කරගන්න ඕන ඒක කියන්නේ මාර්ගාංගයක් කියලා කිව්වට වරදක් නෑ. ශ්‍රද්ධාව අනිවාර්යයි. ඒකට එතෙන්දී අපි තෝර බේර ගන්න ඕන මොකද්ද මේ ශ්‍රද්ධාව කියන එක. එතකොට වචන ගොඩක් කියදෙන්න පුළුවන් භක්තිය විශ්වාසය ඒ වගේ. එතකොට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය වෙන මූලික ශ්‍රද්ධාවක ඉඳන් ධර්ම අවබෝධය එන්න එන්න මේ ශ්‍රද්ධාව වැඩි වෙන ආකාරයක් තියෙනවා. එතකොට අන්න ඒක තේරුම් ගත්තොත් මං හිතන්නේ ගාක් වැදගත් වෙනවා. මොකද ඔතන විශේෂයෙන් ගන්න තියෙන්නේ අන්ධ භක්තියයි. දැන් අපිට වෙන ආගම්වල ඒක දකින්න ලැබෙනවා. අපේ සාමිනහන්සේ කිව්වා වගේ අදෘශ්‍යමාන බලවේගයක් වෙන්න පුළුවන්. එතකොට එතන පැහැදිලිවම තියෙන්නේ අන්ධ බල භක්තිය. කියන්නේ කවුරුත් දැකලත් නැහැ අහලත් නැහැ දැන් මේ දැකපු නැති පමණින්ම විශ්වාස කරන්න එපා කියනවා නෙවෙයි අපි අපිට හැමදේම දකින්න හම්බ වෙන්නේ නැහැ හැබැයි සත්‍ය දේවල් තියෙන්න පුළුවන් එහෙනම්ට ඒක නුවණින් හොයලා බලලා මේ විදිහට මේ ප්‍රඥාවට ගැළපෙන දෙයක්ද නිකාම්ම අන්ධවම විශ්වාස කරගෙන එහෙම මේ එතකොට ඉන්නේ අර භක්තිය පැත්තට ඒ කියන්නේ ඒක ගොඩාක් වෙන්නේ බයත් එක්ක ඔව් මෙහෙම නොවුනොත් අපට මොනව හරි වෙයි අපි මේ විදිහට පුද පූජා පැවැත්වුවේ නැත්නම් අපිට ඇවිල්ලා කරදර කරයි ඔය යක්ෂ දේව ඒ වගේ එක එක ඒත වෙන්න පුළුවන් එක එක බලවේග ඒ විශ්වාස කරන බලවේග අපි මේ විදිහට නොකළොත් අපිට ඒගොල්ලෝ ඇවිල්ලා කරදර කරයි යන්න ඔය පැත්තෙන් එනකොට ඒක අර අන්ධ විශ්වාසයක් භක්තියක් පැත්තට යනවා ශ්‍රද්ධාව කියනකොට ඊට වඩා සියුම් වෙනසක් තියෙන අපි බෞද්ධයෝ විදිහට දකින්න පුළුවන්. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ.
මාජනතුමනි මම බලාපොරොත්තු වෙන ඉදිරියට ඔබතුමාගෙන් මේ කරුණ පිළිබඳව දැන් මේ වැඩසටහනට සෝදානම් වෙන්න මා ඉන්න අතරතුරේ මේ බෞද්ධයක් වුණ දෙයින් මට ගීතයක් ඇහුණා. අපේ එඩ්වඩ් ජයකොඩි ෂූරින්ගේ මේ එසක් ලබනවා ගීතය. ඒ ගීතේ මැද කොටසේ එක් වාක්‍යයක් මට මතකයි. නම්බු ලැබීමයි නිවන් දැකීමයි එකම ගියන්නේ කොහොමද මන්දා කියලා විමසනවා එක්ක. ගොඩක් වර්තමානයේ මේ ඉන්කම් සංවිධානයේ කෙරෙද්දී ශ්‍රද්ධාවද මූලික කරගන්නේ, ඒ කියන්නේ අවබෝධයෙන් සංවිධානය කිරීමද නේද? නම් නම්බුවක් ලැබීමද කියන දේ අපිට ඉස්පතු වෙනවා. ඒ වගේම මම කැමති ඊළඟට ඔබතුමාගෙන් දැන කියාගන්න ස්වාමින්වහන්සේගෙන් තව ගැටලුවකින් අනතුරුව මේ දැන් අද කාලේ දැන් වසර කීපයක පටන් මේ වෙසක් පුණ්‍ය මහෝත්සවයේ සැමරීමත් වෙනත් මගකට යොමු වී තිබෙන සේවාවක් අපිට දකින්න ලැබෙනවා. නරඹන්න යන අය පවා විවිධ විකාර රෝගී වෙස් මුහුණු කරඳගෙන ස්වාමීන් වහන්සේ කියපු මේ අර්ථකථනයෙන් සම්පූර්ණයෙන් පරිබාහිර පැත්තකට තමයි යොමු වෙලා තියෙන්නේ. පිළිමවත් මම ඔබතුමාගෙන් දැන කියා ගන්න කැමතියි. අපේ ස්වාමීන් වහන්සේ දැන් ගෝහන්සේ මේ මාතෘකා වර්ථ දැක්වීම සඳහන් කළා ශ්‍රද්ධාව පිළිබඳව ශ්‍රද්ධාව යනු අවබෝධයෙන් ඇදහිම කියන දේ පිළිබඳව මා අසා තිබෙනවා දැන් ශ්‍රද්ධාව තවත් අර්ථයක් වෙන ආකාරයක් අමූලික ශ්‍රද්ධාව සහ ආකාරපී ශ්‍රද්ධාව මේ පිළිබඳව දැන් කියන්නට කැමති
මොකක්ද? ඇත්තටම ඉතාම වටින වචන දෙකක් බෞද්ධයන් විසින් විශේෂයෙන් දත යුතු විශේෂයෙන් අපේ මහාචාර්යතුමන් බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නේ. ඒ වගේම අර වෙසක් දන්සල් පවත්වන අයට විශේෂයෙන් ඒවා කරන ගොඩක් තරුණ පිරිස අනික් ඇත්තෝ සහභාගීව ළමයින්ගේ පව ඒ අය ඒව අවබෝධයෙන් යුතුව කළ යුත්තේ කෙසේද කියන කාරණාව බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. කෙසේ නමුත් අපි මේ වචන දෙකට අවධානය යොමු කළොත් එහෙම ආකාරවතී සද්ධා අමූලිකා සද්ධා කියන මේකේ වචනාර්ථය තමයි අමූලිකා කියන්නේ මේ අයන්න පාලි වචන ගොඩකට යොදලා තියෙන්නේ යසෙත් නැත කියන අර්ථය දක්වන්න. දැන් නැත කියන අර්ථය දක්වන තමයි අයන්න යොදලා තියෙන්නේ ගොඩක් පාලි වචන වලට. අමූලිකා කියලා කියන්නේත් එතන මුලක් නැත කියන එකයි. මුලක් නැහැ. මුලක් නැහැ කියන එකෙන් අර්ථවත් කරලා තියෙන්නේ අවබෝධයක් නැහැ කියන කාරණාව. පදනමක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. බලන්න ගහක් උනත් හොඳ මුල් පද්ධතියක් නැත්තම් ශක්ති සම්පන්න ඒ ගහ කුලඟට කඩන් වැටෙන්න පුළුවන්. ඇලවෙන්න පුළුවන්. අර ප්‍රතාපවත් විදිහට අභිමාණයෙන් යුතුව ගහකට ඉන්න පුළුවන් හොඳ මුල් පද්ධතියක් තියෙනවා නම්. නමුත් සමහර අයගේ සද්ධාව මුලක් නැති එකක්, අවබෝධයක් නැති එකක්. අදහනවා, විශ්වාස කරනවා, පිළිගන්නවා. ඒ වුණාට එයාලා ඒක අවබෝධයෙන් කරන දෙයක් නෙමෙයි ඇත්තටම. එහෙම අය ඉන්නවා. සමහර විට අපිට එබඳු අවස්ථා රාශියක් දකින්නට ලැබෙන අවස්ථා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරන එක ඉතාම වටිනා කියන පුණ්‍ය කර්මයක්. නමුත් සමහර පින්වතුන් බුදුරජාන් වහන්සේගේ අත උඩින්ම පළතුරු, කැවිලි, මල් ආදිය තබනවා. බලන්න එතකොට බුදු පිළිමය විනාශ වෙනවා. ඒක තේරුම් ගන්න තරමට එයාට අර ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව සමහර විට මට මතකයි එක් අවස්ථාවක විහාරස්ථානයකට ගිහිල්ලා ඉන්නකොට එක්තරා වැඩසටහනකට ස්වාමීන් වහන්සේ කිව්වා, උපාසකම්මලා කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා, ඔබ වහන්සේට වන්දනා කරන්න යන්න. ඉතින් මම දැන් කාමරෙන් එළියට ආවේ, ඒක දොර රෙද්දක් දාලා තියෙනවා. එළියට එන්න හදනකොටම එක උපාසකම්ම කෙනෙක් ආ දොර රෙද්ද එකතු කරලා හිටන් මට කිව්වා, ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් අල්ලගන්න, ඔබ වහන්සේට වඳින්න කියලා. ඉතින් ඒ වගේ සමහර කෙනෙක් ඉන්නවා අර අවබෝධයක් නෑ තමන් කරන ක්‍රියාව පිළිබඳව. එහෙම ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී අපි ඒක මේ මොකද්ද ඔයා කරන්නේ එහෙම කියන්නත් හොඳ නෑ. ඒක අල්ලගන්න ඕනි ඇත්තටම. නැත්තම් යාගේ හිත දූෂිත වෙනවනේ අවස්ථාව තුළ. එහෙම අයත් ඉන්නවා. නමුත් මෙතෙන්දි විශේෂයෙන් අමූලිකා සද්ධා කියලා කිව්වේ අර බුදු ගුණ ගැන දන්නේ නැහැ කියන කාරණාව. හැබැයි විශේෂයෙන් කිව්වේ අරවත් අදාළ වෙනවා. මොකද ඒව අර සද්ධාව ප්‍රඥාව එක්ක යෙදිලා නැහැ කියන එකනේ එතනින් පැහැදිලි වෙන්නේ. මේ සද්ධාව කියන එක නිතරම ප්‍රඥාවත් එක්ක යෙදෙන්න ඕනේ. අමූලිකා සද්ධා කියලා ශාසනය විග්‍රහ කරන්නේ මම මේ කියපු කාරණාවලටත් වඩා බුදු ගුණ ගැන අවබෝධයක් නැහැ කියන කාරණාව. ඊළඟට ආකාරවතී සද්ධා කියලා කියන්නේ බුදු ගුණ ගැන අවබෝධයක් තියෙනවා කියලා. ඒකට පාලියෙන් කියනවා මෙහෙම ලස්සන වචන තුනක්, සද්දහති තථාගතස්ස බෝධින්. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ. බෝධින් කියන්නේ අවබෝධය. සර්වඥන් වහන්සේගේ අවබෝධය. සද්දහති කියන්නේ අදහනවා. ඒක තමයි ඇත්තටම සද්ධාව කියලා කියන්නේ. උන්වහන්සේගේ අවබෝධය අදහනවා. උන්වහන්සේගේ නුවණ ඥානය අදහනවා. උන්වහන්සේගේ අවබෝධය ඊටාම පුළුල් වූ එකක්. නමුත් ඒක ධර්මයේ විග්‍රහ කරලා දෙනවා නොඑක් විදිහට. ඒ අතර ප්‍රධාන මාතෘකාවක් තමයි නවරහාදී බුදු ගුණ. මේ සද්ධාව දක්වන තැන්වල විශේෂයෙන් දක්වලා තියෙන නවරහාදී බුදු ගුණ අදහනවා. ඒ අදහන්න ඕනි කොහොමද කියන එක ওই ඉතිපිසෝ ගාථාවෙම තියෙනවා යසිත. ඒ තමයි මේ ගාථාවේ තියෙනවා. අපි මේ ගාථාව කියනවා වැරදි ඇත්තටම ගොඩක් අය. අපි ගොඩක් කියන්නේ ඉතිපිසෝ භගවා කියලානේ. ඒ කියන විදිය වැරදි. මේක කියන්න ඕනි ඉතිපි කියලා නවත්තලා විරාමයක් තියලා සෝ භගවා කියලා කියන්න ඕනි. නැත්තම් වැරදි. ඉතිපි කියන්නේ මෙසේද, සෝ භගවා කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං අරිහත්ය. ඊළඟට යසෙත් මේ මෙසේද ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන්නේ කිව්වහම අපි වෙනම ඉගෙන ගන්න ඕනි. මෙසේද කිව්වහම ඒකට උත්තරි කෙසේද කියන කාරණාව. අනේ කෙසේද කියන එක ධර්මයේ තුලින් අටුවා තුලින් ඉගෙන ගන්න ඕනි අරහන් වෙන්නේ කෙසේද කියන එක. ඊළඟට ඉතිපිසෝ භගවා කියන එක හැම බුදු ගුණයකටම සම්බන්ධයි. ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ. මෙසේ දේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. මෙසේ දේ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. හැබැයි අපි කෙසේද කියන කාරණාව වෙනම ධර්මය තුළින් ඉගෙන ගන්නට ඕනේ. අන්න එහෙම ඉගෙනගෙන ඒ ඉගෙන ගැනීමේදී ධර්මයේ තියෙන ක්‍රමයටම ඉගෙන ගන්න ඕනේ. සමහර විට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වලටත් වැරදි අර්ථ නිරූපණ වෙන අවස්ථාවන් සමාජය තුල බොහෝම ප්‍රචලිත විදිහට හිතන්නත් බැරි තරම් දහස් ගණන් වැරදි විදිහට, ලක්ෂ ගණන් අපේ ලංකාව තුරත් වැරදි විදිහට මේවේ අර්ථ අදහන බව අපිට අහන්න, දකින්න, කියවන්න ලැබිලා තියෙනවා බහුල විදිහට. ඒක නිසා ඒ විදිහට නැතුව නිවැරදිව ඒවේ අර්ථ ධර්මයට අනුකූලවම ඉගෙන ගන්නට ඕනි. අන්න ඉගෙන ගන්නකොට ඇති වෙන ඒ ඉගෙනීමත් එක්ක ඇති වෙන ඒ අවබෝධයත් එක්ක ඇති වෙන විශ්වාසය, ඇදහිීම, ඒ ගැන සැක නොකිරීම තමයි එතෙන්දී අපි ආකාරවතී සද්ධා කියලා සලකන්නේ. ආකාරවතී කියන්නේ කරුණු සැලකීමෙන් කියන තේරුම ඇති වචනයක්. කරුණු සැලකීමෙන් ඇති කර ගන්නා වූ සද්ධාව කියන කාරණාව. විශේෂයෙන් ඉස්සෙල්ලා මම සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙන මුල් අවස්ථාවේ මම කිව්වා සද්ධාව කියන වචනේ අර්ථ දෙකක් ධර්මයේ විග්‍රහ වෙනවා කියලා. එක අර්ථයක් තමයි ඔය බුදු ගුණ පිළිබඳව අදහන එක. දෙවැනි අර්ථය තමයි යසෙත් කර්මය සහ කර්මඵලය අදහන එකටත් බුදුදහමේ සද්ධාව කියන වචනේ භාවිතා කරපු තැන් රාසියක්ම සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා. කර්මය සහ කර්මඵලය ඇදහිීමටත් සද්ධාව කියන වචනේ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් පොඩි කාරණාවක් කියලා මම මේ විස්තරය නිමාවටපත් කරන්නම්. ඒ වගේම තමයි යසෙත් දැන් අපි මම කිව්වා සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ඇදහිීම. අතරම බුදු ගුණ අදහන එක විතරක්ද සද්ධාව? ඇයි දහම් ගුණ අදහන එක සද්ධාව නෙවෙයිද? සංඝ ගුණ අදහන එක සද්ධාව නෙවෙයිද? එහෙම අපිට හිතෙන්න පුළුවන්. ඔය සාරිපුත්ත ස්වාමින් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඔය පිළිබඳ වහනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ඇදහිීම විතරද දහම් ගුණ සංඝ ගුණ ඇදහිීම අයත් නැද්ද කියන කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. සාරිපුත්‍රය, ඔබට යමෙක් විශ්වාස නම් ඔබ ඔහු කියන දේ පිළිබඳව සැක කරන්නෙහිද? ඔහු කියන දේ අනුව කටයුතු කරලා ප්‍රතිඵල ලැබූ පිරිසක් සිටිත් නම් ඔවුන් ගැන සැක කරනවද? උන්වහන්සේ වදාලා නෑ කියලා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අදහනවා කියලා කියන්නෙම උන්වහන්සේ කියන දේ සැක නෑ කියන එකයි. එතකොට ධර්මයේ අදහනවා කියන එක වෙනම කියන්න ඕනේ. ඒකයි සද්ධාව කියනකොට බුදුරජාණන් වහන්සේ අදහනවා කියන එක විතරක්ම ওই පෙළේ දක්වලා තින. අපි කිව්වට තෙරුවන් ගුණ ඇදහිීම කියලා අර්ථ විවරණයක් අපි කළාට පෙළේ ගොඩක් තැන්වල දක්වලා තියෙන්නේ, ගොඩක් තැන්වල කියන හැම තැනකම වගේ දක්වලා තියෙන්නේ සද්ධහති තථාගතස්ස බෝධින් කියන වචනේ. අර ඒකට හේතුව එතන ඒක කිව්වහම මේක තුලම තියෙනවා ධර්මයේ අදහනවා කියන කතාව. ඒක තුලම තියෙනවා ඒ ධර්මයේ අනුව පිළිවෙත් පුරලා ප්‍රතිඵල ලැබූ ශ්‍රාවක පිරිස අදහනවා කියන අර්ථය. ඉතින් ඒක නිසා ඒ තුනම එකතු කරලා තමයි අපි වර්තමානයේ භාවිතා කරන්නේ ත්‍රිවිධ රත්නයම ඇදහිීම කියන වචනේ. ඒ වචනේ කිව්වට වැරද්දක් නෑ ස්වල්පයක්වත්. ඒක නැතුව බුදුරජාණන් වහන්සේ විතරක් අදහයි කියලා කිව්වත් ඒකෙත් වැරද්දක් නැහැ.
බොහොම පැහැදිලි අපි හඳුනන්නේ වහන්සේ මේ ශ්‍රද්ධාව කියන වචනය තාමත්ම වියවුල් ලෙස අපිට පැහැදිලි කර දෙන්න ලැබුණා. මහාචාර්යතුමනි, මේ දැන් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ තෙරුවන් සරණ යෑම ශ්‍රද්ධාව හැටියට නිර්වචනය කරන්නට යුතුය. දැන් මේ අපේ මම කැමති ප්‍රායෝගික ජීවිතයේ දෙස බැලීමේදී අපේ මේ සමහර උදවිය අපේ බෞද්ධයන් ඉන්නවා නිවෙස්වල, අපිට යන්නට නිවැරදි මගක් බුදු පියාණන් වහන්සේ පෙන්වා දී තිබියදී වැදිවල ගමන් කරන පිරිසක් අපිට දකින්නට ලැබෙනවා. නිවස අසල විහාරස්ථානයේ තිබියදී ගව් ගණන් දුර ගෙවාගෙන වෙනත් වෙනත් ඇදහිලි වලට යොමු වෙන අය අපි දැක තිබෙනවා. මෙලෙස යොමු විය යුතුද අපි බෞද්ධයන් හැටියට?
මේක ටිකක් මම හිතන්නේ අපි ගැඹුරින් හිතලා බලන්න ඕන කරුණක්. දැන් නිවස අසල පන්සලක් තියෙද්දි ඇයි මේ ගව් ගණන් දුර යන්නේ කියන එක? ඕකේ, මම දකිනා දෙපැත්තක් යසිත්
එකක්.
බෞද්ධ අයට තමයි. දැන් අපිට මෙහෙම දෙයක්ත් තියෙනවා. එක පැත්තකින් තර්ක කරන්න පුළුවන් මෙච්චර ළඟම මේ පන්සලක් තියෙනවා, බෞද්ධ පන්සලක්. ඒක අතහැරලා යනවා තව තැන් තැන් වලට. එතකොට ඒක එක පැත්තකින් වැරදි කියලා පේන්න පුළුවන් ගමේ පන්සල අමතක කරලා වෙන තැන් වලට යනවා කියන එක. ඕකේ, ඉතින් තවත් පැත්තකුත් තියෙනවා. අපි සමහර විට ඒ පන්සලෙන් කරන වැඩ කොටසක් තියෙනවා. හැබැයි දැන් මේ බුදුදහම ටිකක් ගැඹුරින් හොයන කෙනෙක් මේකෙන් කොහොමද ප්‍රතිඵලයක් ලබන්නේ, මේ ජීවිත කාලය තුලම අපි මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියන එක හොයන කෙනාට සමහර විට එතනින් ඒ සම්බන්ධව දෙයක් නොලැබෙන්න පුළුවන්. දෙයක් කියන්නේ කිසිම දෙයක් නොලැබෙනවා නෙමෙයි. ඒ උනාට අර බලාපොරොත්තු වෙන නැත්තම් Tamanට හැකියාව තියෙන තව ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා උපදේශන් නොලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල සමහර විට අපි කියමු ආරණ්‍ය වලට හරි භාවනා මධ්‍යස්ථාන හරි ඒ වගේ සමහර තැන් වලට පිරිස ඇදිලා යන විදිහක් තියෙනවා. ඉතින් මම ඒකේ වරදක් දකින්නේ නැහැ. මොකද ධර්මය කොහෙන් හරි හොයා ගන්න ඕන. ඒක හරි හෝ වැරදි හෝ හොයන කෙනාට තමයි මේක හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්දී දැන් අපිට අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා ඒ දේ එතන නොලැබෙනව නම් එතනම රැඳිලා ඉන්න කියලා එකක් නැහැ. තමන්ට ඒකට සුදුසු තැනක් හොයාගන්න මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ මේකට නිදහස දීලා තියෙනවා. ඒක හැබැයි ඒක අර ප්‍රඥාවත් එක්ක ධර්මයට ගලපලා අපි සන්වහන්සේ කිව්වා ධර්මයට ගලපන හැටි ධර්මයට විනය එක්ක සසඳලා බලන හැටි. ඒවත් එක්ක අර මූලික දේවල් එක්ක මේ හොයන එකේදී ওই දෙපැත්තම වෙන්න පුළුවන්. දැන් අපිට දැන් අවශ්‍ය දේ නොලැබෙනවා නම් ඒ සමහර විට ගේ ළඟ පන්සලටම යන එකේ තේරුමක් නැති වෙන්න පුළුවන්. දැන් අපිට හුඟක් වෙලාවට දැන් මගෙනුත් අහනවා පිරිස දැන් පොයේ දවසේ සිල් ගන්න තැනක්. මොකද ඒ එතන පන්සලේ තියෙන වැඩසටහන මේ මාර්ගයට සමහර විට කිසිම අදාළත්වයක් නැති දේවල් කරලා ඒ කාලේ ගත වෙනවා. ඉතින් මේගොල්ලෝ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ මාසයකට එක දවසයි තියෙන්නේ මේ විවේකේ අපේ හැමදෙරුනේ ඒ කාලය තුල කොහොමද මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න නිස්කලංකව ඉන්නේ. සමහර තැන් වල ගියාම අනික් කට්ටිය විලා කතා කර කර ඉන්නවා. ඒ වගේ ඒ පරිසරේ හදලා නැහැ ඒකට සුදුසු විදිහට. ඉතින් ඒ වගේ අවස්ථාවක මම නම් කියන්නේ සුදුසු ස්ථානයකට යන එක හොඳයි කියලා. ඉතින් ඒකෙන් කියන්නේ මේ ගමේ පන්සල අමතක කරලම දාන්න කියලා. ඒකටත් දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න ඕන. හැබැයි අර වගේ Tamanට ගැළපෙන තම තමන්ගේ ප්‍රඥාවෙන් ඒක හිතලා බලලා සුදුසු තැන තෝරගන්න එක හොඳයි. එතෙන්දිත් මගේ අත්දැකීම් අනුව මම කියන්නේ එක තැනකටම කොටු වෙන්නත් එපා. මොකද එහෙම සිද්ධියකුත් වෙනවා. සමහරු දැන් එක තැනකට ගියාම සමහර විට අපේ මේ අමතක වෙනවා මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක අමතක වෙනවා මේ ස්වාමීන් වහන්සේගේ ධර්මය වෙනවා. ඊට පස්සේ අර වෙන ස්වාමීන් වහන්සේලා කියන ඒවා අහන්නේ. ඉතින් ඒකත් මං හිතනවා මේ ඒ දහමට ගැලපෙන්නේ නැති දෙයක් ඒක. මොකද කවුරු හරි කියනවා නම් මෙතන විතරයි මම විතරයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන්නේ කියලා එතනම මම නම් පෞද්ගලිකව වරදක් දකිනවා. මොකද ඒක මගේ අදහස ඒක බුද්ධ දේශනාවලට විරුද්ධයි. මොකද බුදුදහම තියෙන්නේ විවෘතව හොයන්න. මේ නුවණ තියන අයට. එතකොට එයා අනිත් ඒවා අහන එක වළක්වනවා නම් මොකක් හරි වක්‍රව හරි. එතන මොකද්ද අඩුගක් තියෙන මට්ටමින් තමයි මම දකින්නේ. ඒකයි මේක අර ප්‍රඥාවත් එක්ක යන්න ඕන කියලා මට හිතුනේ. ඉතින් එතෙන්දිත් අර යන තැන සමහර විට මං හිතන්නේ ඔබතුමා අදහස් කරන්න ඇත්තේ වෙන පන්සලක්ම නොවෙන්න පුළුවන් සමහර විට දේවාලයක් ඒ වගේ නැත්තම් වෙනත් ඇදහිම් සිදුවෙන තැනක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකකදී නම් කෙලින්ම කියන්න වෙනවා ඊට වඩා හොඳයි ගමේ පන්සලට යන එක අර වගේ දේවල් වලට වඩා කියලා. ඉතින් ඔක හරි පරිස්සමින් මේක හරි ටිකක් සංවේදී කරුණක්
සංකීර්ණ ගැටලුවක් ඉතින්
එහෙම
දැන් සොයිනන්ස මේ මම කැමති නැවතවතාවක් ඔබ වහන්සේ වෙත යොමු වන්නට මේ අපේ මම මේ ප්‍රායෝගික කරුණක් අපේ එදිනෙදා ජීවිතයේදී අපිට දකින්න ලැබෙන දෙයක් පිළිබඳව මම විමසන්නේ. අපි දැන් ඇතම් වෙලාවට අපි වන්දනාමාන කරන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. අපි බුදුන් වහන්සේ වෙනුවට අපිට දැන් ජීවමාන බුදුන් වහන්සේ දකින්න නොමැති නිසා අපි බුද්ධ ප්‍රතිමා වහන්සේලාට වන්දනාමාන කරනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේට වර්තමානයේදී ලැබිය යුතු ගෞරවය ලැබී තිබෙනවද කියන දේ පිළිබඳව මම කැමති දැනගන්න. දැන් මේ මාතෘකාව ගැන කතා කිරීමේදී බුදුන් වහන්සේ සහ දෙවියන් කියන මේ සියලුම කරුණු කාරණා ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන නිසා වෙන ස්වාමීන් වහන්සේ මම මේ විමසන්නේ. දැන් අපි දැක තිබෙනවා ඇතැම් වෙලාවට බුද්ධ ප්‍රතිමා වහන්සේ හා සමතෙන් ගැන වෙනත් අපි දෙවියන් කියලා හැඳින්නුවොත් දෙවි රූපවයිනි දේ තබා තිබෙනවා. බස් රථවල අපි දැක තිබෙනවා ඒවා අලවා තිබෙනවා නිවෙස්වල ඇතැම් වෙලාවට ඇතැම් දෙනා වන්දනාමාන කිරීමේදී මේවා උපයෝගී කරගන්නවා මෙය මේ මාතෘකාවට අදාළවන්නේ කොයි ආකාරයටද
ඔව් ඇත්තටම ඒ බස් රථයක නැත්නම් වෙන වාහනයක නිවෙස්වල ඒවා ඒ අය දැනට ඒවා ගෙනහැල්ලා තියලා තියෙන්නේ ලොකු භක්තිමත් බවකින් සද්ධාවකින් එයාලගේ හරි අවබෝධාත්මක සද්ධාව කියන්න බෑ මුනිකා සද්ධාහක් තියෙනවනේ ඒ වගේ සද්ධාවකින් තමයි ඒවා සකස් කරලා තියෙන්නේ එයාලගේ තියෙන ගෞරවය අනුව නමුත් ඒක නිවැරදි පිළිවෙත සඳහන් කරන එක මම හිතන ගොඩක් වටිනවා කියලා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අසිත අසම කියලා අසම කියන්නේ කිසිවෙකුට සම කළ නොහැක සමාන වෙනවනම් අසමයින්ට පමණයි සම අසමයින් කියලා කියන්නේ වෙන බුදුවරුන්ට විතරක් සමාන කළාට කමක් නැහැ ඉතින් උන්වහන්සේට ආසන පැනවීමේදීත් ඒ කියන්නේ උන්වහන්සේ වඩා හිඳුවීමේදීත් වෙන කෙනෙකුට සමාන නොවන විදිහට උන්වහන්සේගේ ප්‍රතිමාව තැන්පත් කරනවා නම් හොඳයි සමානව තියෙනවා නම් තව බුදු කෙනෙකුට පමණක් සමාන වෙන විදිහට එක හා සමාන ආසන සකස් කළා තිබ්බට කමක් නැහැ. ඒක නිසා ඒ ඔය දේව බුද්ධ ප්‍රතිමා ඔක්කොම එකට තියෙන මේකෙදි ගොඩාක්ම වැදගත් ඇත්තටම බුද්ධ ප්‍රතිමාව ඉහලින් තබා ගැනීම කරනවා නම් අඩු ගානේ දේව පිළිම ඕනේ අපි හිතමු සීවලි මහරහතන් වහන්සේගේ පිළිම කියලා. ඒක උනත් බුදු පිළිමට සමානව තියන්නේ නැහැ. අර ගෞරවය පිණිස බුදු පිළිමට වඩා පහතින් තමයි ඒව තියන්නට ඕනේ. ඉතින් දේව පිළිම තියෙනවා නම් එහෙම යම් කෙනෙක් ඒව සමහර විට බුදු සසුනට උපකාර කළ දෙවිවරුන්ගේ පිළිම එහෙම ඉස්සරින්ම විහාරස්ථානවලත් ඉදිකරපු අවස්ථා අපිට දකින්නට ලැබිලා තියෙනවා. ඉතින් ඒව ඉදිකරලා තියෙන්නේ හැබැයි ඒ අය ඒ දේව පිළිම අදහන්න නෙමෙයි අර ඒ දෙවියන්ට කරන ගෞරවයක් වශයෙන් සහ පින් දෙන්න හේතුවක් වශයෙන් නමුත් අපි දැනට අදහන සමහර දෙවිවරු අපේ බෞද්ධාගමික නොවන වෙනත් ආගමකට අයත් දෙවිවරු සමහර අවස්ථාවලදී. හැබැයි ඒ දෙවිවරුන්ගෙත් බෞද්ධ බුදුදහම සහ බෞද්ධ සාහිත්‍යයට අනුව සමහර ආගම් බුදුදහමයි වෙන ආගමිකයි දෙකොල්ලම අදහන දෙවිවරුත් ඉන්නවා. එයාට බෞද්ධ ප්‍රභවයකුත් තියෙනවා අන්‍යාගමික විස්තරයකුත් තියෙනවා. ඒ දෙකෙන් අපි තේරුම් ගන්නට ඕනේ මේ බෞද්ධාගමේ උගන්නන ඒ දෙවි කෙනා කවුද කියන කාරණාව තේරුම් අරගෙන පින් දෙනවා නම් එයාට පින් දෙන්න අපි තේරුම් ගන්නට ඕනේ. ඒක කල්පනා කරන්න ඕනේ. කෙසේ නමුත් බෞද්ධාගමික වේවා අන්‍යාගමික වේවා කිසිම දෙවි කෙනෙක් බුදුරජාන් වහන්සේට සමානව තබන එක කෙසේවත්ම සුදුසු නැහැ. ඊළඟට බුද්ධ ප්‍රතිමාවක් නිවසක තබා ගන්න ආකාරය පිළිබඳවත් මම ඉතාම කෙටි සටහනක් තබන්න කැමැතියි. ඒ තමයි අපි හිතමු අපේ කාමරයක් තියෙනවා. අපි බෝඩින් කාමරයක ඉන්නේ. ඉතින් අපිට ඕනි වඳින්න බුද්ධ ප්‍රතිමාවක් තබා ගන්න. ඒක ගොඩක් වටිනවා. ඒ තබා ගැනීමේදී ගොඩක් සැලකිලිමත් වෙන්නට ඕනි. මේ ප්‍රතිමාව තියන්න ගොඩක්ම හොඳයි උතුරට මුහුණලා එකන උතුරු දෙස බුදුරජාණන් වහන්සේ බලන් ඉන්න විදිහට ප්‍රතිමාව වඩා හිඳවන එක. එහෙම නැත්නම් නැගෙනහිරට මුහුණලා බුද්ධ ප්‍රතිමාව තියන්න පුළුවන්. ඒ දිසා නැත්තම් විතරක්ම දකුණට මුහුණලා තියෙනවා. හැබැයි බටහිරට මුහුණලා බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරන්නේ නැහැ. ඒක දෝෂ සහිතයි. ඒ වගේම තමයි තමන් ඉන්න ඇඳ දෙස බලන් ඉන්න විදිහට බුදු පිළිම තියන්න හොඳ නැහැ. ඇඳ දෙස බලන් ඉන්න විදිහට ආ ගෙදරක වුණත් තමන්ගේ නිතන කාමර දෙස බලන් ඉන්න බුද්ධ ප්‍රතිමාව තැබීමෙන් බොහෝ දෝෂ සහිත වෙනවා. සමහර විට ගෙදර නොඑක් ප්‍රශ්න ගැටළු වලට ඒක හේතුවක් වෙන බව. මොකද අපේ බුදුදහම හා සම්බන්ධ වෙනම චාරිත්‍ර වාරිත්‍ර විදි ටිකක් තියෙනවා. කොහොමද බුදු පිළිමයක් හදන්නේ? කොහොමද චෛත්‍යයක් පන්සලක කොහොමද චෛත්‍ය හදන දැන තීරණය කරන්නේ? ඒ සම්බන්ධ මේ ජ්‍යොතිෂය නෙමෙයි, ජ්‍යොතිෂයේ බුදු පිළිම චෛත්‍ය නෑනේ. වෙනම සාසනිකම සම්ප්‍රදායවල ටිකක් තියෙනවා යසෙ. ඒව පිළිබඳව ඇත්තටම ගොඩක් දැනගෙන ඉන්න එක හොඳයි. නමුත් කෙටියෙන් කිව්වහම නම් අර කාමරවලට මුහුණලා නැතුව බුද්ධ ප්‍රතිමාවක් තියෙනක වඩා සුදුසුයි. ඉතින් මේ විදිහට මේ පිළිබඳවත් මං හිතන්නේ වෙනම සාකච්ඡා කරන්න තරම් ගොඩක් දේවල් තව තියෙනවා.
ස්වාමීන් වහන්සේ මං කැමති අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් දැන කියා ගන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ tempat මේ වන්දනා කිරීම ගැන වහන්සේ සඳහන් කළ නිසා වෙන් දැන් මේ තවත් පුංචි කාරණාවක් මේ ඇතැම් වෙලාවට නිවෙස් වල බුද්ධ ප්‍රතිමා වහන්සේට පහන් පත්තු කිරීමේදී ඇතැම් අය කියනවා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පැත් දෙසට දැල්ල යොමු කරවන්නට ඕන. නැත්තම් නිවස ඇතුළට ආලෝකයේ වැටෙන විදිහට පහන දැල්වන්න ඕන. තව සමහර අය කියනවා බුද්ධ පූජාව පවත්වපු දේ සතෙකුටවත් දෙන්න හොඳ නැහැ කියන දේ. මේ පිළිබඳව අවසන වශයෙන් මා ඔබ වහන්සේ අර වන්දනා කිරීම ගැන කතා කරපු නිසා වෙන් අදහස් දක්වපු නිසා මම කැමති දැන කියා ගන්නට.
ඔව්. ඇත්තටම පහන් තැබීමේදී ඒකේ අනිවාර්ය ක්‍රමයක් දක්වලා නැහැ. අපිට ඒ ගැන හිතලා බුද්ධ ප්‍රතිමාවට අවහිරයක් නොවෙන්න බාධාවක් නොවෙන්න පහන තබන එක ප්‍රඥා ගෝචරයි. ඒක අර කියලා තියෙනවනේ නුවණින් කල්පනා කරලා පින්කමක් කරන්න කියලා කරනකොට ඒ වගේම තමයි බුද්ධ පූජාව තැන්පත් කළාම මම ඒ ගැනත් ඉතා කෙටි පිළිතුරක් දෙන්න. ඒවා කෙසේවත්ම වෙන කෙනෙකුට ආහාරයට දෙන්න දෙන එක සුදුසුම නැහැ. ඒකට වෙනම දේශනාවක් තියෙන ඔය ධම්මදායද සූත්‍රයේ මුල් කොටස ඉතාම ලස්සන කතාවක්. මේ සාකච්ඡාව මං හිතන්නේ පසු දවසකක මතක් කරන්න තියෙන කතාවක්. ඒකේ පැහැදිලිවම දක්වනවා මේ අනුභව කිරීම හෝ වෙන කෙනෙකුට දීම හෝ සුදුසු නැති බව. ඉතාම කෙටියෙන් කිව්වොත් ඔබ මට සිවුරක් පූජ කළොත් ඒ සිවුර අරගෙන වෙන කෙනෙකුට දෙන්න ඔබට අයිතියක් නැහැ. මක් නිසාද? ඔබ පූජ කළා කියලා කියන ඔබේ අයිතිය අතහැරලා ඉවරයි. දැන් ඔබට අයිති නැත. එහෙත් මට කෑම දුන්නොත් එහෙම මං ඒ ටික වළඳලා නැත්තම් මේ සියස් කරන දාන එක යුතුයකමක්. ඒක වෙනම පිනක් නේ වත්පිළිවෙත් කිරීම. ඒක බුදුරජාණන් වහන්සේට පූජ කළාම ඒක අස් කරලා දාන එක වත්පිළිවෙත් කිරීමක්. ඒක වෙනම පින්කමක්.
හොඳයි. අපි අද සත්‍යාවලෝකණයෙන් සාකච්ඡාවට බඳුන් කළේ ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය සහ විශ්වාසය කියන මේ මාතෘකාව පිළිබඳව. මේ ඇතින්ම මේ මාතෘකාව ගැන කතා කරගෙන විට ඉතාමත් විශාල වපසරියක් තිබෙන මාතෘකාවක් අපි අද සාකච්ඡාවට බඳුන් කළේ. කාල වේලාව ඉක්ම වී තිබෙන නිසාවෙන් අපිට සිද්ධ වෙනවා අද දිනට වැඩසටහන නිමවටපත් කරන්නට. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඉදිරි වැඩසටහනකදී ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයටම මේ දේවල් ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එකිනෙක සහසම්බන්ධ කරමින් අපේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ අපි ධර්මානුකූලව ජීවත් වන්නේ කොයි ආකාරයටද කියන දේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහනකදී. ඒ බලාපොරොත්තුවත් සමගින් අද දිනට සත්‍යාවලෝකනයේ වැඩසටහන නිමවටපත් කරන්නටයි සූදානම් වන්නේ. අප කෙරෙහි මෙත් සිතින් මේ තොරතුරු අප වලින් අපව දැනුවත් කරන්නට, අපව පෝෂණය කරන්නට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජනීය දොළොස්වල උදිත ධීර ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපත් සමග සම්බන්ධ වුණු කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති අධ්‍යන මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමන්ටත් අපි අපේ ස්තුතිය පිරිනමනවා. මේ දෙපළගේම ස්වාමීන් වහන්සේගේත් මහාචාර්යතුමන්ගේත් ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට අපි ආශිර්වාද පිරිනමමින් ඔබට පෙරවන් කරන ප්‍රාර්ථනා කරමින් සත්‍යාවලෝකන වැඩසටහන නිමවටපත් කරනවා. තවත් දෙසතියකින් අපි ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. සිල් දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.